ඊළඟට ගරු සයන්සේම සිංහ මැත්තම ඔබතුමාට මිනිත්තු 15ක කාලයක්
තියෙනවා. ගරු මූලාංශන අනුර මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද අපේ රටේ අධිකරණ ශේෂ්ත්‍රය සම්බන්ධෙනුත්, ඒ වගේම මූල්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධෙනුත් විවිධ අදහස් පළ වුණා. මම මගේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු කරන්න කැමතියි. මම කැමති ආචාර්ය හර්ෂද සිල්වමැතිතුමා මේ සභාවේ හිටියානම්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මේ සභාවේ හිටියානම්, ඔවුන් දිගටම රජයට චෝදනා එල්ල කරා මේ බදු පරිපාලනය සහ මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, දැන් අද දවසේම කතා වෙච්ච කාරණේ තමයි මේ සේවක අත්සාධක අරමුදල සම්බන්ධයෙන්. මං ඉතාම පැහැදිලිව කියන්න ඕනේ, ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා කිව්වා ඔවුන්ගේ කාලයේ කිසිම අවස්ථාවක සේවක අත්සාධක අරමුදලෙන් බදු අය කිරීමක් සිදු කළා නැහැ කියලා. ඒ වගේම ඊට විරුද්ධව පෙනී හිටින බදු අය කරන්න එපා කියලා පෙනී හිටින ජනතා විමුක්ති පෙරමුණත් නියෝජනය කරපු යහපාලන ආණ්ඩුව 2015-2019 දක්වා ක්‍රියාත්මක වෙච්ච මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වයේ දීපු, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නායකත්වයේ දීපු ආණ්ඩුවේ තමයි ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි මේ අරමුදල් වලින් අය කරන, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ 10%ක් පමණක් අය කරපු බදු ප්‍රමාණය 14% දක්වා වැඩි කරන්න. 10%ක් අය කරපු බදු ප්‍රමාණය 14% දක්වා වැඩි කරපු කඳවුරක් අද පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටරත් අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියනවා අපි බද වය කරන්න සූදානම් වෙනවා කියලා. ඒ වගේම ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, මේ බදු ප්‍රතිශතයන් සහ මේ බදු අය කීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් 2017-24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කරලා තමයි මේ බදු අය කිරීම සිදු කරන්නේ. ඒකින්ද අපේ රටේ මේ අධිභාරය පනවන අවස්ථාවන් වලදී, අධිභාරය පනවීමේදී ඒ අධිභාරය ගෙවන්න සිදුවේවි මං හිතන්නේ ආයතන 55-60% ආසන්න ප්‍රමාණයකට. ඒ ඔවුන් බිලියන 2කට වඩා ලාභ උපයනවා නම් පමණයි. දැන් මේ අවස්ථාවේදී සිදු වෙන්නේ මේ ලාභාංශ ගෙවීමක් සිදු කරලා, තමන්ගේ සමාජිකත්වයට ලාභාංශ ගෙවීමක් සිදු කරලා ඉතුරු වෙන මුදලින් තමයි මේ අධිභාරය අය වෙන්නේ. එතකොට දැන් 9%ක ගෙවීමක් සිදු කරන්න තීන්දුව කළා තියෙනවා. එතකොට ඔවුන්ගේ පරිපාලනයට පුළුවන් ඒ ගෙවන ප්‍රමාණය වැඩි කරනවද අඩු කරනවද කියන කාරණාව පිළිබඳ තීන්දුව ගන්න. එතකොට මේ වෙනකොට 9%ක ගෙවීමකුත් කරලා ඒ ගෙවීමත් මේ වෙනකොට සහතික කරලා ඒ මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඒ හින්දා සමාජිකත්වයට කිසිදු ආකාරයකට බලපෑමක් ඇති නොවෙන්නේ තමයි මේ අධිභාරය පැනවීම සිදු කරන්නේ. ඒ වගේම මේ පනත සම්බන්ධයෙන් දැන් අධිකරණයට යම් යම් පාර්ශව ගිහිල්ලා තියෙනවා. තාම ස්ථිරව තීන්දුවක් ලබා දීලා නැහැ අධිකරණය. ඒ වගේම මේ පිළිබඳව ආණ්ඩු පක්ෂය තුලත් විශේෂයෙන්ම අපේ මහජන නියෝජිතයන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා සමග කීප විටක් සාකච්ඡා කරලා තියෙනවා. එහින්ද අපි රජයක් හැටියට කිසිම අවස්ථාවක මේ රටේ වැඩ කරන පන්තියට අගතියක් වෙන්න කටයුතු කරන්නේ නැහැ. හැබැයි ඒ අගතිය කරපු 10%ක් අය කරපු බදු ප්‍රතිශතය 14% දක්වා වැඩි කරපු කඳවුර අද අපිට ඇඟිල්ල දික් කිරීම ගැන අපි පුදුම වෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ අපිට මතකයි මේ 2017-24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන අරගෙන ඉද්දී එදා අපි දැක්කා මේ පනත හදලා තිබ්බේ ලංකාවේ කණ්ඩායම් නෙවෙයි, විශේෂයෙන්ම අපි දැක්කා ගානාවට අනුව හදපු පනත ගෙනල්ලා මේ පාර්ලිමේන්තුව තුළ දෙන්නෙක්ගේ අවශ්‍යතාවය මත අපේ රටේ බදු ප්‍රතිශතය වෙනස් කරන්න, බදු අය කිරීම වෙනස් කරන්න එදා යහපාලන ආණ්ඩුව කතා කරා. එහිඳ 10%ේ ඉඳලා 14%ට ගිහිල්ලා ඒකට පක්ෂව ඡන්දය දීපු උදවිය සහ ආණ්ඩු කරපු උදවිය මේ රටේ ජනතාවට අමතර බදු දිගින් දිගටම ගහලා උන්ට බරපැටවීම සම්බන්ධයෙන් වග කියන්න ඕනේ. දැන් මෙයාලා මොකද්ද මේ කරන්නේ? මෙයාලා අද අපේ රටේ ඉන්න ඉහළම ධනවත් පන්තිය වෙනුවෙන් පෙනී හිටිනව කරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි. මෙයාලා යෝජනා කරන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇවිල්ලා 15%ක තිබ්බ වැට් බද්ද 8% දක්වා අඩු කරාම ඊට විරුද්ධව හඬ නගපු විපක්ෂයක් අද රටේ තියෙන්නේ. සාමාන්‍යයෙන් බදු අඩු කරාම විරුද්ධ පක්ෂය සතුටු වෙන්න ඕනි. ඇතන බදු අඩු කරන්න ඕනි කියලා යෝජනාව ගේන්න ඕනි රටේ ජනාධිපතිවරයා නෙමෙයි. හරිනම් ඒ යෝජනාව ගේන්න ඕනි විරුද්ධ පක්ෂය. හැබැයි මේ සුවිශේෂිතාවය තිබ්බේ අපේ රටේ බදු අඩු කිරීමේ යෝජනාව ගෙනල්ලා ඒක ජනතාවට කියලා බදු අඩු කරලා පෙන්නුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විරුද්ධ පක්ෂයක්. පළවෙනි වතාවට ජනතාව ගෙනාය කරන බදු ප්‍රමාණය අඩු කරහම ඊට විරුද්ධව පෙනී හිටියා. ඒකෙන් මොකද අදහස් කරන්නේ? මෙයාලා මේ පෙනී හිටින්නේ මං එවල කිව්වා වගේ අර ඉහළ ධනේශ්වර පන්ති ආරක්ෂා කර. ඒ ධනේශ්වර පන්ති ඉහළම ආදායම් ලබන කණ්ඩායම් වලින් යැපෙන විරුද්ධ පක්ෂයක් අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන එක පැහැදිලිවම සනාථ කරලා තියෙනවා. මේ බදු අඩු කිරීමේදී අඩු කිරීමට විරුද්ධව පෙනී හිටිය. එතකොට වැඩ් බද්ද අපි වැඩි කරොත් අද මොකද වෙන්නේ? වැඩ් බද්ද වැඩි කරොත් ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි ඒකේ ඍජුවම බලපෑම එන්නේ අපේ රටේ ඉතාම පහළ ආදායම් ලබන කණ්ඩායම් වල ඉඳලා ඉහළ ආදායම් ලබන කණ්ඩායම් වලට. හැබැයි මේ අපි යෝජනා කරන අධිභාරය අයවැය ලේඛනය තුළින් බලපෑම ඇති වෙන්නේ කාටද? අපේ රටේ බිලියන 2කට වඩා මිලියන 2000කට වඩා තමන්ගේ ලාභයේ උපයන ආයතන වලට පමණයි. ඒ හින්දා මම විශේෂයෙන්ම කියන්න ඕනි මේ අධිකරණය විසින් ලබා දෙන තීන්දුවත් සලකලා බලලා ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහසුත් සලකලා බලලා ගරු මුදල් ඇමතිතුමා මේ සියලු සාකච්ඡා වලට විවෘතව මේ වෙනකොට කටයුතු කළා තියෙනවා. ඒ හින්දා අපි ඉදිරියේදී මේ පනත විවාදයට ගන්න අවස්ථාවේ සහ ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් රජයේ පැහැදිලි ස්ථාවරය ලබා දෙන්න මම විරුද්ධ පක්ෂයට යෝජනා කරන්නේ. ඔවුන්ට අවකාශය දීනවා මේ වෙනකොටත් මේ පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට එන විවාදයේ අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන්න. විවාදයේ සංශෝධන තුළ මොනවාද ඇතුළත් වෙන්නේ කියලා ඒක සාධනීය සංශෝධනලා ඒක අපිට පිළිගැනීමක් කරන්න පුළුවන්. හැබැයි ඒවා හුදෙක් දේශපාලන කෝණකින් බදු අඩු කරද්දි ජනතාවගෙන් බදු වැඩි කරන්න කියලා යෝජනා කරනවා නම් අපිට ඒවට එකඟ වෙන්න බෑ. වැඩ් බද්ද 100ට අඩු 8ට අඩු කරාම වැඩ් බද්ද 100ට 15ව 16 බවට පත් කරන්න කියලා යෝජනාවක් ගේනවා නම් රටේ දුප්පත් ජනතාවගෙන් වැඩිපුර බදු අය කරලා ධනවත් ජනතාවගෙන් අඩු බදු ප්‍රතිශතයක් අය කරන්න කියලා යෝජනා කරනවා නම් මේ අද කරනවා වගේ අපිට ඒ සඳහා එකඟතාවය පළ කරන්න බෑ. ඉතින් මම නැවතත් කියනවා අපේ අද අත්සාධක අරමුදල වෙනුවෙන් පෙනී සිටි මුලවිය තමයි 10%ක බදු ප්‍රතිශතය 14% දක්වා අත්සාධක අරමුදලින් වැඩි කරන්න කටයුතු කරේ. ඊළඟට කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි විශේෂයෙන්ම දැක්කා පාට්ලි ජම්ප කරනවක මැතිතුමා කතා කරද්දී එතුමා ආර්ථික විද්‍යාවේ සංඛ්‍යාලේඛන ගැන කිව්වා. හැබැයි එතුමා දැනගන්න ඕනි එතුමාගේ යම් බලාපොරොත්තු තියෙනවා කියලා අද මුළු විපක්ෂයම දන්නවා. විපක්ෂය බේද බින්න කරන්නත් එතුමා කටයුතු කරලා තියෙනවා. හැබැයි අවුරුදු 15ක් විතර මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රධාන අමාත්‍ය ධුර දරලා අනිත් පැත්තෙන් යහපාලනයේ ප්‍රධාන අමාත්‍ය ධුර දරලා අපිට අවශ්‍යයි දැනගන්න එතුමා ඔය කියන ආර්ථික දැනුම කොහෙද එදා පාවිච්චි කරේ. හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා වුණත් එදා එතුමන්ලගේ ආණ්ඩුව තියෙන කාලේ මේ රටේ ආර්ථිකය බරපතල හානියකට අරගෙන යද්දී එතුමන්ල කොහෙද හිටියේ? ඇයි අද කතා කරන දේවල් ආණ්ඩුව තුළ ඉදි කරේ නොකලේ කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ඒ වගේම කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ රජයට විරුද්ධව දේශීය වශයෙන් එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච විශේෂයෙන්ම ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජයේ කටයුතු කිරීම නිසා ඊට උරණ වෙච්ච ත්‍රස්තවාදීන්ට හිතවාදී කණ්ඩායම් නැවතත් විවිධ අවස්ථා විවිධ මුහුණුවරවල් වලින් අපේ රට තුළ කටයුතු කරනවා අපිට පේන්න තියෙනවා. අපි දන්නවා මීට සති දෙකකට විතර කලින් කොළඹ ප්‍රධාන පෙළේ තරුපහේ හෝටලයක තමන් එක්තරා ජන කොට්ටාසයක් නියෝජනය කරනවා කියලා පෙනී සිටින සුමන්දිරන් මන්ත්‍රීතුමා අඩුම ගානේ එතුමාගේ ජන කොට්ටාසයවත් නියෝජනය කරන්නේ නැතුව එක්තරා ආකාරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වුවා. මේ රහසිගත සාකච්ඡාව පැවැත්වුවේ තනියම නෙවෙයි. මේ රහසිගත සාකච්ඡාව පවත්වන්නේ කොහොමද? විපක්ෂ නායකතුමා සම්බන්ධ වෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධ වෙනවා. අනුර කුමාර දිසානායකතුමාගේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හරණි අමරසූරිය මන්ත්‍රීතුමිය සම්බන්ධ වෙනවා. ඊට අමතරව රවුෆ් හකීම්, රිෂාඩ් බදෝදීන් ආදී මේ සියලුම කණ්ඩායම් ඒක රාශී කරගෙන එදා ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී හිටපු, අදත් අස්සවාදය වෙනුවෙන් පෙනී ඉන්න පාස්කුවිරිදා ප්‍රහාරයේදී ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගන්න නැතුව ත්‍රස්තවාදී වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායම් අද විවිධ සමුළු රහසිගතව පවත්වන්න කටයුතු කරලා තියෙනවා. එහෙනම් අපි ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ රහසිගත සාකච්ඡාවේදී සාකච්ඡා කරපු කරුණු මේ පාර්ලිමේන්තුව තුළ වුණ ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා රටට. ඒ මොකද ඉතාම භයංකාර කණ්ඩායමක්. ඉතාම භයංකාර කණ්ඩායමක් මේ විදිහට එකතු වෙන්නේ කිසිදු ආකාරයක රටට හිතවාදී සාකච්ඡාවක් කරන්න නෙවෙයි. එහෙනම් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ යුතු දේවල් රහසිගතව දොරවල් වහලා කිසිම කෙනෙකුට සම්බන්ධ වෙන්නේ නැතුව කතා කරන්න ඕනේ නේ. එතකොට ඔවුන්ගේ ඉතිහාසය දිහා බැලුවාම අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා නැවතත් අපේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයකට බොරු අවලාද නඟලා බොරු සමාජගත කරලා ඔවුන් ඒකරාශී වීමක් අපිට පේන්න තියෙනවා. ඒක කිසිම ආකාරයක රටට හිතවත් දෙයක් නෙවෙයි. අපිට ආරංචි විදියට අදත් ඔවුන් මුණ ගැහෙන්න නියමිතයි. මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ අය සමුළු පවත්වන්නේ, මේ අය මෙහෙම රහසිගතව හම්බ වෙන්නේ මේ රටේ ඉතාම ඉහළ පැලැන්තියන් ගනුදෙනු කරන තැන්වල විතරයි. එහින්දා අපිට පෙනී යනවා ඇයි මේ අහිංසක ජනතාවට තව තවත් වැඩියෙන් බදු ගහන්න කියලා බලපෑම් කරලා ඉහළ ආදායම් ලබන කණ්ඩායම් වලට බදු නිදහස ලබා දෙන්න කියලා පෙනී හිටින්නේ කියන කාරණාව. ඊළඟට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් මුදල් ඇමතුමා ඉතා පැහැදිලිව රජයේ ස්ථාවරයේ රටට ප්‍රකාශ කරා. ඊළඟට මේ විදේශ විනිමය අර්බුදයෙන් අපි එන්නේ එළියට එන්නේ කොහොමද කියන කාරණය ගැනත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. මේ අර්බුදය වැඩි වෙන්නේ, තීව්‍ර වෙන්නේ 2015-19 කාලය තුළ එදා මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමල්ලා අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය තුළ. මෙන්න මේ ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටට ජලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් වුණා නම් අද අපි COVID-19 වසංගතය නිසා මූණ දීලා තියෙන ආර්ථික අර්බුදය අපේ රටට ඉන්නේ නැහැ. එහෙනම් අපේ රටේ සංචිත පිළිබඳව කතා කිරීමේ කිසිම අයිතියක් අදහස් දක්වන විරුද්ධ පක්ෂයට නැහැ. මේ රටේ සංචිත අර්බුදයක් නිර්මාණය කරා නම් ඒ සංචිත අර්බුදය නිර්මාණය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ නෙවෙයි. ඒක නිර්මාණය වෙන්නේ 2015 පස්සේ මේ රට තුළ බිහිවන යහපාලන ආණ්ඩුව තුළ. එහෙනම් අපේ රටේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය පටන් ගන්න ගරු කතානායක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2015 අගභාගයේ ඉඳලා 2014 දක්වා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගපු එක කඩාවැටීම ආරම්භ වෙන්නේ 2015 අගභාගයේ ඉඳලා. ඇයි ඒ? මෙයාලා ඇවිල්ලා මේ රටේ ආර්ථිකයට කරපු විනාශය විශේෂයෙන්ම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි දෙවරක් 2015 බලයට ඇවිල්ලා දෙවරක් මහ බැංකු බැඳුම් කර මංගොල්ලත් එක්ක ආරම්භ වෙච්ච අපරාධ. මහ බැංකු බැඳුම් කර මංගොල්ලත් එක්ක ආරම්භ වෙච්ච අපරාධ මම දැක්ක. චම්පි කරනව කැමතුමා උදේ කිව්වා මේ බොහෝ වෙලාවල් වල පොලී අනුපාතිකයන් පහල තියාගන්න උත්සාහයක් දරනවා කියලා විවිධ රජය. අපි පොලී අනුපාතිකය පහලට ගෙනාපු රජය. හැබැයි පොලී අනුපාතිකය පහලට ගෙනාවේ කොහමද? මේ රටේ නිෂ්පාදනය වැඩි කරලා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා 7.2% ආර්ථික වර්ධන වේගයක් අරගෙන ඇවිල්ලා. එහෙම නැතුව පොලී අනුපාතය ඉහළ දාපු යහපාලන ආණ්ඩුව කාලේ එයාලා නිහඩව හිටියා. කොහොමද ඒ ආණ්ඩුව කාලේ පොලී අනුපාතය ඉහළ ගියේ? මේ රටේ දැනට සිදු වෙච්ච ජවන්තම මංකොල්ලේ වෙච්ච ශ්‍රී ලංකා මහ බැංකුව දෙවරක් එකම අවුරුද්දක් තුල රජයක් මැදිහත් වෙලා කොල්ල කාපු ඉඳි. ඒ හින්දා අපේ රටේ ණය කලමට වෙච්ච අගතිය, අපේ රටේ පොලී අනුපාතයේ ඉහළ යාම, අපේ රටේ විදේශ ණය කලමට වෙච්ච අගතිය, මේ සියල්ලටම වගකීම ගන්න ඕනි යහපාලනයේ උදවිය. අද හැබැයි ඒ කට්ටිය සුදන වගේ කිසිම දෙයක් නොදන්න කණ්ඩායමක් වගේ, කිසිම රාජ්‍යපාලනයකට සම්බන්ධ නොවුන කණ්ඩායමක් වගේ කතා කරනවා. හින්දා මේ රටේ වාසනාවට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කොවිඩ් වසංගතය ඇති වෙච්ච අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙලා හිටියේ. එහෙම නොවුනනම් මොකද වෙන්නේ? යාපාලන ආණ්ඩුව මේ රට පාලනය කරා නම් එයාලට හිතන හිතන විදිහේ බේදුත් දෙයි, හිතන හිතන විදිහේ එන්නතුත් දෙයි. ඒ වගේ එන්න සල්ලිත් නැති වෙයිඳා මං ඉතාලම වගකීමෙන් හා ගෞරවයෙන් විපක්ෂයෙන් ඉල්ලන්නේ මේ බොරු දේවල් කියන්න එපා.
තමිනිත්තු දෙකක කාලයක්
මේ බොරු දේවල් කියන්න එපා. දැන් අපිට ණයක වන්න බෑ කිව්වා. හැබැයි මං විපක්ෂයෙන් අහනවා කොයි අවස්ථාවේද අපි ණය ගැනීම පහර හැරි? මොන අවස්ථාවේද අපි ණය ගැනීම පහර හැරි? අපි ඔවුන්ගේ රජය ගත්ත ණය පියවීම ආරම්භ කළේ නැද්ද? ගැනීමට සැලසුම් කළේ නැද්ද? ඊළඟට කරු මුලාසරාඩුවට මන්ත්‍රීතුමනි, මේ රටේ ආර්ථිකයේ ප්‍රගමනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අවුරුද්ද තමයි 2022 අවුරුද්ද. මං කඩගාටු වෙනවා ඒ ආර්ථික ගමන ශක්තිමත්ව අපි ඉදිරියට යන්න සැලසුම් කරද්දී තුන්වෙනි එන්නත ලබා ගැනීම අධෛර්යමත් කරනවා විරුද්ධ පක්ෂය. විරුද්ධ පක්ෂය තුන්වෙනි එන්නත ලබා ගැනීම රටේ ජනතාවට අධෛර්යමත් කරනවා. ඇයි යාව දන්නවා? ඒගොල්ලන්ගේ දේශපාලන පැවැත්ම තියෙන්නේ එකම බවත්ම තියෙන්නේ මේ රටේ කොවිඩ් අර්බුදයේ ව්‍යාප්තිය තුළ පමණයි කියන කේන්ද. ඊයේ දිනේ අනුරාධ ඓතිහාසික අනුරාධපුර නගරයේදී අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට සහ රජයට මේ රටේ ජනතාව ඔවුන්ගේ දින ප්‍රසාදය පළ කරා. ඒ වගේම විරුද්ධ පක්ෂය අපි අවුරුදු දෙකක කාලයක් රාජ්‍යපාලනය විතරක් කරපු අවස්ථාවක, විරුද්ධ පක්ෂය දේශපාලනය කරපු අවස්ථාවක අපේ රජයට විරුද්ධව නගපු අවලාද, මඩ, බොරු චෝදන, වැරදි සමාජගත කිරීම සියල්ල අවසන් කරන්න රජයක් ඇදියට අපි ඊයේ දිනේ ඉඳලා අනුරාධපුරයේ ඉඳලා ආරම්භ කරා ජනතාව දැනුවත් කරන්න. ඒ හින්දා අද විරුද්ධ පක්ෂයේ ඊයේ රැස්වීම තියෙන කංගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා. ඊයේ මේ පාර්ලිමේන්තුව රැස් වෙලා ඊයේ දිනේ වෙනකන් විරුද්ධ පක්ෂය පුදුම උද්‍යෝගයකින් පාර්ලිමේන්තුව සභාගමේ හිටියා. පුදුම උද්‍යෝගයකින් සභාගමේ හිටියා. හැබැයි ඊයේ අනුරාධපුරයේ රැළිය පැවැත්වුවා විතරයි ගලන්න බලු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කිසිදු මන්ත්‍රීවරයෙක් විරුද්ධ පක්ෂ නැහැ. කිසිදු මන්ත්‍රීවරයෙක්ද විරුද්ධ පක්ෂ නැහැ. ඊයේ තමයි විරුද්ධ පක්ෂය දැනගත්තේ එයාලා පාලුගෙදර වළම් බිඳ බිඳ හිටියා කියලා. ඊයේ තමයි ඔවුන් දැනගත්තේ. ඔවුන් හිතුවා දැන් ජනාධිපතිතුමාට ජනවරම අයිමි වෙලා ජනාධිපතිතුමා ප්‍රසාදයට පත් වෙලා රජයට ජනතාවට ඒක රාශී කරගන්න බෑ කියලා. දැන් බලන්න ඊයේ දිනේ වෙනකම් මම දැක්කා ඊයේත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඊයේ දිනේ තුලත් මහා වීරය වගේ පාර්ලිමේන්තුව තුල කතා කරපු විරුද්ධ පක්ෂය අපි එක රැස්වීමයි අනුරාධපුරයේ පැවැත්වුවේ. පළවෙනි රැස්වීම අවුරුදු දෙකකට පස්සේ පැවැත්වුවේ. කිසිම කෙනෙක් අද පාර්ලිමේන්තුවෙන් නැති දැනට ගියා. ඒ තරම් විරුද්ධ පක්ෂය ඊයේ දැනගත්ත රජය හයිය මොකද්ද කියලා. ඉතින් අපි රජයක් හැටියට මේ රටේ වගකීම අරගෙන තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට ඔවුන්ට අවශ්‍ය විදියට නිදහසේ ජීවත් වීමේ අයිතිය ලබා දීලා තහවුරු කරලා තියෙනවා. අපි ඉදිරියේදී අපේ ආර්ථිකය ශක්තිමත් කරගත්තාම මේ රටේ තියෙන ආනායන සීමාවන් ඉවත් කරලා නැවත සියලු ජනතාවට ඔවුන්ට අවශ්‍ය ආකාරයට ජීවත් වීමේ වරම ලබාද අයිතිය තහවුරු කරන ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් මේ රටේ කිසිම ආර්ථික අර්බුදයක් ඇති නොවෙන්නත්, ආහාර අර්බුදයක් ඇති නොවෙන්නත්, ඒ වගේම සමාජීය අර්බුදයක් ඇති නොවෙන්නත් මේ රට පාලනය කිරීමේ වගකීම සහ ඉදිරි අවුරුදු තුනක කාලය තුළ ඉතාම වේගවත් සංවර්ධනයක් තුළින් අපේ රට අනාගතය වෙනුවෙන් පියනැගීම ආරම්භ කරනවා කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කරව මාතුමනි. ඊළඟට ගරු සෙල්වරාසා කජේන්ද්‍ර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. අවශ්‍ය දැලමේ දාංගකින්ද රුබ්බිනේදවර්ගලේ இன்றைய தினம் நீதித்துறை சட்டங்கள் தொடர்பாகவும் மாகாண சபை சட்டமூலம் ஒன்று தொடர்பாகவும் இங்கே விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த நேரத்திலே வடபகுதியிலே கொதிநிலையில் இருக்கின்ற ஒரு பிரச்சினை தொடர்பாக லட்சக்கணக்கான மக்களுடைய வாழ்வாதாரத்தை பாதித்திருக்கின்ற விடயம் தொடர்பாக இங்கே பிரஸ்தாபிக்க விரும்புகின்றேன். அந்த வகையிலே கடந்த சில வாரங்களாக வடபகுதி கடலிலே எங்களுடைய மீனவர்கள் மீது மேற்கொள்ளப்பட்ட எல்லை தாண்டி வந்த படகுகளாலும் மற்றும் தென்பகுதியிலிருந்து வருகின்றவர்களாலும் எங்களுடைய மீனவர்களுக்கு ஏற்படுத்தப்படுகின்ற தாக்குதல்கள் காரணமாக எங்களுடைய மீனவர்கள் மோசமாக பாதிக்கப்பட்டிருக்கின்றார்கள். கடந்த 31ஆம் தேதி ஜனவரி மாதம் 2 இந்த ஜனவரி மாதம் வடமராட்சி கிழக்கு பகுதியிலே ரெண்டு மீனவர்களுடைய உடல்கள் கண்டெடுக்கப்பட்டது. கடத்தொழிலுக்காக சென்று தொழிலில் ஈடுபட்டுக் கொண்டிருந்த பொழுது ஸ்ரீலங்கா கடற்படையினர் பார்த்து கொண்டிருக்கத்தக்கதாக எல்லை தாண்டி வந்த மீனவர்களுடைய ரோலர் படகு மோதியதிலே காணாமல் போன இரண்டு மீனவர்கள் ஜோசப் பிரேம்குமார் 37 வயது, டி கே அருண்குமார் 21 வயது, இரண்டு வறிய மீனவ குடும்பத்தைச் சேர்ந்த குடும்பஸ்தர்கள், ஒருவர் குடும்பஸ்தர் படுகொலை செய்யப்பட்டிருக்கின்றார்கள். இந்த சம்பவம் ஸ்ரீலங்கா கடற்படையினர் பார்த்து கொண்டிருக்கத்தக்கதாக நடைபெற்ற அந்த ரோலரால் மோதி படகு சேதப்படுத்தப்பட்டதன் விளைவாக காணாமல் போனவர்கள் இருவரும் சடலமாக மீட்கப்பட்டிருக்கின்றார்கள். இந்த சம்பவம் என்பது நேற்று இந்த வாரம் போன வாரம் நடைபெறுகின்ற சம்பவம் அல்ல. கடந்த 13 வருடங்களாக இவ்வாறு எல்லை தாண்டி வருகின்ற மீனவர்களாலும் மற்றும் தென்பகுதியிலிருந்து வடபகுதிக்குள் அத்துமீறி நுழைகின்ற பெரும்பான்மை இனத்தைச் சேர்ந்த மீனவர்களாலும் அவர்களுடைய சட்டவிரோத மீன்பிடி நடவடிக்கைகளாலும் எங்களுடைய மீனவர்கள் பாதிக்கப்படுகின்றார்கள். அதில் ரெண்டு விதம். ஒன்று, எங்களுடைய பிரதேசத்து மீன்வளங்கள் அள்ளி செல்லப்படுகின்றன, கபலீகரம் செய்யப்படுகின்றன. இரண்டாவது, எங்களுடைய மீனவர்களுடைய வலைகள் அறுக்கப்படுகின்றன, படகுகள் சேதப்படுத்தப்படுகின்றன, மீனவர்கள் காயப்படுத்தப்படுகின்றார்கள், கொல்லப்படுகின்றார்கள். இதேபோன்று கடந்த ஜனவரி மாதம் 11 மாதகல் கடலிலே வைத்து எட்வர்ட் மரியசீலன் 31 வயது என்கின்ற கடற்தொழிலாளி கடலிலே வைத்து கடற்படையினருடைய படகினால் மோத ஸ்ரீலங்கா கடற்படையினருடைய படகினால் வேண்டுமென்று மோதப்பட்டு அவர் படுகொலை செய்யப்பட்டிருக்கின்றார். இவர் இந்த நபர் சமூக சேவை செயற்பாடுகளிலே மிக தீவிரமான ஈடுபாடு கொண்டவர். கடற்படையினருடைய காணி அபகரிப்பு நடவடிக்கைகளுக்கு எதிரான போராட்டத்திலே முன்னின்று செயற்பட்ட ஒருவர். அதற்காக அவர் குறிவைத்து படுகொலை செய்யப்பட்டிருக்கின்றார். இவ்வாறு எங்களுடைய மீனவர்களை வடபகுதியில் இருக்கக்கூடிய எங்களுடைய மீனவர்களை அந்த கடற்கரையோரத்தில் இருந்து வெளியேற்றி அந்த தொழிலிலே அவர்களுக்கு அழிவை தொடர்ச்சியாக ஏற்படுத்துவதன் மூலம் அவர்களை அந்த தொழிலில் இருந்து வெளியேற செய்து இந்த கரையோரத்தை முழுமையாக சிங்கள பௌத்த மயமாக்க வேண்டும் என்கின்ற நோக்கத்தோடு ஸ்ரீலங்கா அரசு திட்டமிட்டு மேற்கொள்ளுகின்ற ஒரு நடவடிக்கை. அந்த செயல்பாட்டிற்கு ஒரு தமிழனாக யாழ்ப்பாணத்தில் உள்ள மக்களுடைய வாக்குகளால் தெரிவு செய்யப்பட்டு இந்த அரசாங்கத்திலே தொங்கிக் கொண்டு ஒரு முதுகெலும்பில்லாத கடத்தொழில் அமைச்சராக அந்த பதவியிலே இருந்து கொண்டு இருக்கின்ற உறுதுணையாக இருந்து இந்த அழிவுகளுக்கு துணை போகின்றார் என்பது எங்களுடைய இனத்தினுடைய ஒரு சாபக்கேடாக இருக்கின்றது. ஆகவே இந்த இவ்வாறான செயல்பாடுகள் காரணமாக யாழ்ப்பாண மாவட்டத்திலே 23,000 மீனவ குடும்பங்கள் தங்களுடைய வாழ்வாதாரத்தை இழந்து தவிக்கின்றார்கள். அதேபோன்று அதிலே அவர்கள் கிட்டத்தட்ட 100,000 அங்கத்தவர்கள் பாதிக்கப்படுகின்றார்கள். அதேபோன்று வடபகுதியிலே 50,000 மீனவ குடும்பங்கள், கிட்டத்தட்ட 2,00,000 மீனவர்கள் மொத்தமாக வந்து வாழ்வாதாரத்தை இழந்து தவிக்கிறார்கள். கடந்த வாரம் இந்த கடந்த 31 ஜனவரி 31 அந்த ரெண்டு மீனவர்களும் கொல்லப்பட்டதை தொடர்ந்து அங்கே வலைகள் அறுக்கப்பட்ட சம்பவங்கள் காரணமாக தொடர்ச்சியாக ஏற்பட்ட பதட்டம் காரணமாக மீனவர்கள் கடலுக்கு செல்வதை நிறுத்தி ஒரு கவன ஈர்ப்பு போராட்டத்தில் ஈடுபட்டிருந்தார்கள். அந்த மீனவர்கள் அவ்வாறு தொழிலுக்கு செல்லாமல் விட்ட பொழுது அவர்களுடைய குடும்பங்களிலே பசி பட்டினி வறுமை தலைவிரித்து ஆடிய பொழுது இந்த கடத்தொழில் அமைச்சர் அவர்களை திரும்பி பார்க்கவில்லை. வாக்குகளுக்காக பல்வேறுபட்ட வாக்குறுதிகளை கொடுத்து அந்த மக்களை தேடிச் சென்று அந்த மக்களை ஏமாற்றி வாக்குகளை பெற்றுக் கொண்டவர் இன்று இந்த கடற்படைக்கு வெள்ளையடிக்கின்ற செயல்பாடுகளையும் அரசுக்கு வெள்ளையடிக்கின்ற செயல்பாடுகளையும் தான் செய்து கொண்டிருக்கின்றார். வெள்ளப்பெருக்கு வருகின்ற பொழுது அந்த மக்களுக்கு நிவாரணம் வழங்குகிறீர்கள், இயற்கை நிறுத்தங்கள் வருகின்ற பொழுது நிவாரணம் வழங்குகின்றீர்கள். ஆனால் இந்த லட்சக்கணக்கான மீனவர்கள் கடலிலே அவர்கள் கொல்லப்படுகின்ற பொழுது, காயப்படுத்தப்படுகின்ற பொழுது, வலைகள் கோடிக்கணக்கிலே பெறுமதியான வலைகள் அறுக்கப்படுகின்ற பொழுது அவர்கள் தங்களுடைய பாதுகாப்பு கருதி தங்களுடைய உயிருக்கு உத்தரவாதம் தாருங்கள், அதை உறுதிப்படுத்துங்கள் என்று கேட்டு போராட்டம் நடத்துகின்ற பொழுது அந்த மக்களுக்கு ஒரு பச்சை தண்ணீர் கூட இந்த அமைச்சர் கொடுக்கவில்லை. அதற்கு பிற்பாடு போலீசார் நீதிமன்றத்திற்கு சென்று பொய்யான குற்றச்சாட்டுகளை நீதிமன்றத்தை புலியாக வழிநடத்தி நீதிமன்ற தடை உத்தரவை பெற்று அவர்களுடைய போராட்டத்தை அவர்கள் கைவிட பண்ணியிருக்கிறார்கள். இருந்தாலும் அந்த மீனவர்கள் காப்போதா உயர்தர பரீட்சை ஆரம்பித்த காரணத்தினாலே தங்களுடைய போராட்டத்தை தற்காலிகமாக நிறுத்தியிருக்கிறார்கள். மீண்டும் அவர்களுக்கு நீதி கிடைக்கவில்லை என்று சொன்னால் அவர்கள் தொடர்ந்து போராடுவதற்கு இருக்கிறார்கள். அந்த மக்களோடு நாங்கள் தொடர்ந்து நின்று போராடுவோம். இந்த சந்தர்ப்பத்திலே இந்த பிரச்சனைகளை வெளிக்கொணரும் முகமாக நேற்றைய தினம் எங்களால் இங்கே ஒரு ஒத்திவைப்பு வேலை பிரேரணை கொண்டு வரப்பட இருந்தது. அந்த வேளையிலே எங்களோடு தொடர்பு கொண்ட இந்திய தூதரக அதிகாரிகள் தாங்கள் இந்த பிரச்சனை தொடர்பாக தங்களுடைய பக்கத்தில் இருந்து வருகின்ற மீனவர்களை கட்டுப்படுத்துவதற்கு தாங்கள் நடவடிக்கை எடுப்பதற்கு தீர்மானித்திருக்கிறோம், ஆகவே இந்த இடத்திலே நீங்கள் எங்களுக்கு ஒத்துழையுங்கள் என்று சொல்லி கேட்டுக்கொண்டதற்கிணங்க நாங்கள் அந்த ஒத்திவைப்பு வேலை பிரேரணையை நாங்கள் நிறுத்தியிருக்கிறோம். அந்த ஒரு வெளிநாட்டு அரசாங்கம் தங்களுடைய பக்கத்தில் இருந்து இந்த பிரச்சனைகளை தீர்வு காண்பதற்கு தாங்கள் ஒரு நடவடிக்கை எடுப்பதாக சொல்ல முன்வந்திருக்கின்ற நிலைமையில் கூட இன்று வரையில் இந்த அரசாங்கத்தினுடைய இந்த முதுகெலும்பில்லாத அமைச்சர் மட்டும்தான் குரலை கொண்டிருக்கின்றார். நாட்டினுடைய ஜனாதிபதி தேசிய பாதுகாப்பு பற்றி பேசுகிறார், இறைமை பற்றி பேசுகிறார், பிரதமர் அதை பற்றி பேசுகிறார், நீதியமைச்சர் அதை பற்றி பேசுகிறார். ஆனால் அவர்களோ அளிக்கப்படுகிற எங்களுடைய மீனவர்களுடைய வாழ்வாதாரம் இருப்பு தொடர்பாக இது வாய் திறப்பதற்கு தயாராக இல்லை. இன்று மயிலிட்டி துறைமுகம் அபிவிருத்தி என்ற பெயராலே 280 மில்லியன் செலவிடப்பட்டு அபிவிருத்தி செய்யப்பட்ட பிற்பாடு அது தமிழர்களிடம் இருந்து பறிக்கப்பட்டு சிங்களவர்களிடம் கொடுக்கப்பட்டிருக்கின்றது. இந்த செயல்பாடுகளை பார்க்கின்ற பொழுது அரசாங்கம் ஒரு கொள்கையாக வைத்திருக்கிறது, வடபகுதியில் உள்ள மீனவர்களை அந்த தொழில் தமிழ் மீனவர்களை தொழிலிருந்து அப்புறப்படுத்தி அவர்களை வெளியேற்றி இந்த பகுதியை சிங்களமயமாக்குதல் என்ற ஒரு நிகழ்ச்சியின் அடிப்படையில் தான் இந்த வேலை திட்டம் நடைபெறுகின்றது. இதனால் தான் நாங்கள் சொல்கிறோம், எங்களை பொறுத்தவரையிலே ஒற்றியாட்சிக்குட்பட்ட எந்த ஒரு தீர்வும் எங்களை பாதுகாக்காது. 13 திருத்த சட்டம் மாகாண சபைகள் எங்களை பாதுகாக்காது. இவை நடைமுறையில் 34 வருடங்கள் இருக்கத்தக்கதாகத்தான் இன்று போர் முடிந்து 13 ஆண்டுகள் எங்களுடைய மீனவர்கள் மிக மோசமாக அழிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். ஆகவேதான் நாங்கள் ஒற்றியாட்சிக்குட்பட்ட எந்த தீர்வையும் நிராகரித்து எங்களுடைய மீனவர்களை, எங்களுடைய விவசாயிகளை, எங்களுடைய வர்த்தகர்களை, எங்களுடைய மக்களின் வாழ்வாதாரத்தை பாதுகாக்கக்கூடிய அதிகாரத்தை கொடுக்கக்கூடிய ஒரு தேசம் அங்கீகரிக்கப்பட்ட சமஸ்டி தீர்வை நாங்கள் வலியுறுத்தி இங்கே நாங்கள் தொடர்ச்சியாக குரல் கொடுத்துக் கொண்டிருக்கின்றோம். இதை இந்த சிங்கள தேசம் புரிந்து கொள்ள வேண்டும். இந்த கௌரவ சபையில் இருக்கின்ற பெரும்பான்மை இனத்தைச் சேர்ந்த அனுபவம் உள்ள மூத்த அரசியல் தலைவர்கள் புரிந்து கொள்ள வேண்டும். இந்த நாட்டினுடைய புரியோடி போன இனவாதத்தில் ஊறி போன இந்த ஒட்டியாட்சி அரசியல் கட்டமைப்பை ஒழித்து நீங்கள் ஒரு சமஸ்டி கட்டமைப்பை உருவாக்க முன்வர வேண்டும். இன்று பயங்கரவாத தடைச்சட்டம் மீளாய்வு செய்யப்படுவதாக சொல்லப்படுகிறது. அந்த சட்டத்தின் கடந்த காலத்தில் கைது செய்யப்பட்ட இளைஞர்களில் 53 பேர் கிட்டத்தட்ட 26 வருடங்கள், 10 தொடக்கம் 26 வருடங்கள் தடுத்து வைக்கப்பட்டிருக்கின்றார்கள். அவர்கள் அங்கே அடிம் நாய்கள் போன்று நடத்தப்படுகின்றார்கள். அவர்கள் நீதிமன்றத்துக்கு சென்று வருகின்ற பொழுது, அவர்கள் சிறைச்சாலையில் உள்ள சிறை அதிகாரிகளை சந்தித்து விட்டு வருகின்ற பொழுது, சிறைச்சாலை வைத்தியசாலைக்கு சென்று விட்டு வருகின்ற பொழுது, விசேட அதிரடி படையினரால் அம்மனமாக்கப்பட்டு மிக கேவலமான முறையிலே அவமானப்படுத்தப்பட்டு சோதனைக்கு உள்ளாக்கப்படுகின்ற மிக மோசமான உள்ளச்சித்திரவதைகளுக்கு உள்ளாக்கப்படுகின்றார்கள். அவர்களில் 6 பேர் 60 வயதுக்கு மேற்பட்டவர்கள், 6 பேர் போரிலே அங்கங்களை இழந்தவர்கள், புற்றுநோயால் பாதிக்கப்பட்டவர் தேவதாசன் என்பவர் புற்றுநோயால் பாதிக்கப்பட்டிருக்கின்றார். அதேபோன்று இதய நோயால் பாதிக்கப்பட்டவர்கள், நீரிழிவு நோயால் பாதிக்கப்பட்டவர்கள், குடற்புண் நோயால் பாதிக்கப்பட்டவர்கள், முள்ளந்தண்டு வடம் பாதிக்கப்பட்டவர் மற்றும் பார்வை குறைபாடு மனநிலை பாதிக்கப்பட்டவர்கள் இருக்கிறார்கள். இவர்களுக்கு சிறைச்சாலை வைத்தியசாலையிலே வைத்தியர்கள் பரிந்துரை செய்கின்ற மேலதிக சிகிச்சைகளை கூட பெற்றுக் கொடுப்பதற்கு சிறைச்சாலை நிர்வாகம் நடவடிக்கை எடுப்பதில்லை. இங்கே கௌரவ அமைச்சர் அலி சப்ரி அவர்கள் இந்த விடயத்திலே கவனம் செலுத்துவதில்லை. கவனம் செலுத்தி இருந்தால் இன்று இவர்கள் இங்கே இருக்க மாட்டார்கள். இந்த கொடிய பயங்கரவாத தடை சட்டம் மீளாய்வு செய்யப்படுதல் என்ற பெயரிலே ஐரோப்பிய ஒன்றியத்தையும் ஐநா மனித உரிமைகள் பேரவையையும் ஏமாற்றுவதற்காக இங்கே வார்த்தை ஜாலங்கள் விடப்படுகிறது. இந்த பயங்கரவாத தடை சட்டம் முற்றாக நீக்கப்பட வேண்டும். இவர்கள் அனைவரும் உடனடியாக விடுதலை செய்யப்பட வேண்டும். இந்த கொடிய சட்டத்தின் கீழ் நினைவேந்தல்களை செய்தார்கள், படங்களை பகிர்ந்தார்கள் என்ற பெயரிலே கைது செய்யப்பட்டவர்களை, எந்த குற்றச்சாட்டு மற்றவர்களை வழக்கு தாக்கல் செய்ய முடியாதவர்களை பல மாதங்கள் தடுத்துவிட்டு அவர்களை விடுதலை செய்வதற்கு நடவடிக்கை எடுப்பதாக சொல்லிக்கொண்டு அரசியல் கைதிகளை விடுவிப்பதாக உலகை ஏமாற்றுகிறீர்கள். ஆகவே இந்த கொடுமையை தொடர்ந்தும் செய்யாதீர்கள். இந்த இளைஞர்களை உடனடியாக விடுதலை செய்யுங்கள். அவர்கள் எந்த குற்றங்களும் செய்யவில்லை. இன்று உயர்நீதிமன்றத்தில் வழக்குகள் என்று சொன்னால் 1 மாதம் தொடக்கம் 3 மாதம் வரைக்கும் காலம் போடப்படுகிறது. அதேபோன்று மேன்முறையீட்டு நீதிமன்றத்திலும் உச்சநீதிமன்றத்திலும் 3 தொடக்கம் 7 மாதங்கள் வரையில் தவணைகள் இடப்படுகின்றது. ஆனால் வெளி உலகத்திற்கோ வழக்குகளை விசாரணை விஜயப்படுத்துகிறோம் என்று சொல்லி பொய் சொல்கிறீர்கள். ஆகவே தயவு செய்து இந்த ஏமாற்று நடவடிக்கைகள் மூலம் உங்களால் ஒருபொழுதும் இந்த நாட்டை கட்டியெழுப்ப முடியாது. தமிழ் மக்களுடைய மனங்களை உங்களால் வெல்ல முடியாது. பயங்கரவாதத்தை தடை சட்டத்தை நீக்குங்கள், அரசியலமைப்பை மாற்றுங்கள். தமிழ் தேசம் அங்கீகரிக்கப்பட்ட ஒரு சமஸ்டி அரசியலமைப்பை கொண்டு வருவதற்கு முயற்சி செய்யுங்கள். இன்று நாடு பாரிய பொருளாதார நெருக்கடியில் இருக்கிறது. இந்த நாட்டினுடைய வருமானத்தை உயர்த்த முடியாமல் தவித்துக் கொண்டிருக்கிறீர்கள். இந்த நேரத்திலே வடமாகாணத்தில் 1000+ மீனவர்கள் கடலிலே சென்று கோடானு கோடி பணத்தை அள்ளி கொண்டு வரக்கூடிய ஒரு சூழல் இருந்தும் அவர்களை பாதுகாத்து அவர்களுக்கு உதவி அளித்து அவர்களுடைய பொருளாதாரத்தை தொழிலை மேம்படுத்தி அதனூடாக வருமானத்தை உயர்த்துவதற்கு நீங்கள் முயற்சிக்கவில்லை என்று சொல்லி சொன்னால் உங்களுடைய நோக்கம் எங்களுடைய பொருளாதாரத்தை வாழ்வாதாரத்தை அழித்து, எங்களுடைய மக்களுடைய வாழ்வாதாரத்தை அழித்து, இந்த பகுதியை முழுமையாக சிங்கள பௌத்த மயமாக்குவதுதான் உங்களுடைய நோக்கமாக இருக்கிறது. ஆகவே எங்களுடைய மக்களின் இருப்பை நீங்கள் பாதுகாப்பதற்கு நடவடிக்கை எடுக்கவில்லை என்று சொன்னால், எதிர்காலத்திலே நாங்கள் எங்களுடைய அந்த மக்கள் மீண்டும் போராட்டத்தில் குதிக்கின்ற நிலைமை ஒன்று நிச்சயமாக உருவாகும். அந்த மக்களோடு நாங்கள் தொடர்ந்து நின்று போராடுவோம் என்பதனை இந்த இடத்திலே பதிவு செய்து வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
ඉතාම කාලෝචිත මාතෘකාවක් හැටියටත් ඒ වගේම 21 වෙනි සියවසට ගැලපෙන ආකාරයට ලෝකෙම තාක්ෂණය වැළඳ ගන්න විලාවක මොහොතක ඒ තාක්ෂණයත් එක්ක අපි හුරු වෙන වෙලාවක අපිට අපේ අධිකරණය අධිකරණ පද්ධතිය ග්‍රාමීය මට්ටමත් එක්ක සැසඳෙන්න සකස් යුතු කාලවකවාන උදා වෙලා තියෙනවා. මේ නිසාම තමයි අද මේ උත්තරීතර සභාවේ මේ කාරණය පිළිබඳව සාකච්ඡාවට අරගෙන අනපනත් සංශෝධනය කරලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. අපි අනාදිමත් කාලයක් සිටිස්සේ අධිකරණයේ පවතින නඩු ගැන ගත්තොත් එහෙම මුලිමුත් සඳහන් කරලා තියෙනවා. මේ නඩු ගැන කතා කරනකොට එක් එක් රජයන්වල ඔවුන්ගේ අභිමතය පරිදි සමහර තැන්වලදී අධිකරණයට ඇඟිලි ගහලා නඩු විභාග කරපු ආකාරය, විශේෂයෙන් පහුගිය කාලවකවානුවේදී යහපාලන ආණ්ඩුව ඔවුන් ක්‍රියා කරපු ආකාරය, අරලියගහ මන්දිරයේ ඉඳලා බිම්බ කියන නැමති කාන්තාවක්ගේ මගින් එකතු කරගත්තා වූ ක්‍රියාමාර්ගයෙන් එක් එක්කෙනාට ඇඟිල්ල දික් කරපු ආකාරය, ඒ වගේම අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මේ සඳහා උපදෙස් දීලා කටයුතු කරපු ආකාරය, විපක්ෂය දඩයම් කරන්න ගත්තා වූ ක්‍රියාධාරණය, මේවා පූර්වාදර්ශයක් හැටියටයි ගත්තේ. 1977න් පස්සේ දේශපාලන පරිගැනීම් වලට කරු සිරිමා බණ්ඩාරනායක දිවංගත බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය හැටියට දේශිකත්වයේ අභිමානය සහ ගෞරවනීය නාමය නැති කරන්න, ප්‍රජායිතිය අහෝසි කරන්න එදා අධිකරණය පාවිච්චි කරපු ආකාරය. ඒ විතරක් නෙවෙයි, නීති ආධිපත්‍ය කුමන ආකාරයෙන් කටයුතු කරාද කියලා නම් අග්‍රමිනිස්ත්‍රකාරවරු මැරෑන් ලව්වා, ගස්සලා අයින් කරලා තීන්දු තීරක දීපු ආකාරය, මේවා තව එකින් එකට ඇවිල්ලා යහපත් විදියට කටයුතු කරමින් එනකොට නැවත වරයක් අධිකරණය තුල ක්‍රියාත්මක කරන්න විපක්ෂයේ දඩයම් කරන්න පටන් ගත්තා. ඒ කාරණයට තිත තියන්න ඕනේ. දේශපාලන මතවාද එනවා, දේශපාලන මතභේද තියෙන්න පුළුවන් වෙයි. අපි පක්ෂ දෙකකට තුනකට හතරකට පහකට බෙදිලා අපිට කතා කරන්න පුළුවන් වෙයි. නමුත් අපි හැමෝම කතා කරන්නේ මේ රටේ හුදී ජනතාව වෙනුවෙන්. මේ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්න, ඔවුන්ට අනපේක්ෂිත විදිහට තමන්ගේ නිවස ගිනි තිබ්බනම්, තමන්ගේ ජීවිතය උදුරගත්තනම්, තමන්ගේ දේපල හානි වුණානම්, ඒ දේපල හානිවීමත් එක්ක කටයුතු කිරීමේදී නඩු ගණනාවක් යන්න ඕනේ. මම දන්නවා අධිකරණ ඇමතුමා එදා කැබිනට් වේදිකාවේ කතා කරලා කිව්වා.
කරුමැත්තන් තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. කොහොම වුණත් මම කියන්න ඕනේ, හැමදාම සමහර වෙලාවට මට හිස්තම් පුරවන්න තමයි අහුවෙන්නේ මේ අවුරුදු 30 දේශපාලන පුරාවටම. ඒකේ කිසි ගැටලුවක් නැහැ. අමතිකම් පරිත්‍යාග කරපු කෙනෙක් හැටියට මම හිස්තම් පුරවමින් ආණ්ඩුව රකිමින් ආරක්ෂා කරමින් යනවා. ඒ නිසා මට පෙරහැරේ යන්න පුළුවන්, කසකාරය වෙන්නත් පුළුවන්, නිලමෙට අඳින්නත් පුළුවන්, නටන්නත් පුළුවන්, බෙර ගහන්නත් පුළුවන්. ඒ නිසා ගැටලුවක් නැහැ. එනිසා මම කියන්න කැමති ඒ බර අදිනවා වගේම මම ඉස්සරහට යන්න සූදානම් වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අර දූෂණය වුණු දරුවා අවුරුදු 20 ගණනාවකට පස්සේ තමයි තීන්දුව දෙන්නේ ලදරු වයසේ දූෂණය වුණු එතුවක්කල් ඇයගේ නඩුව ගියා නම් මේක කඩිනම් කරන්න තමයි අපේ ගරු ඇමතුමා මේ කාරණය ඩිජිටල් තාක්ෂණයත් එක්ක නව තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ග්‍රාමීය මට්ටමත් එක්ක ඉස්සරහට ගෙනියන්න ගම්දනවල ඉන්න අපේ දරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා ගන්න සිංහල තමිල මුස්ලිම් සියලු ජනතාවම ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අපි කටයුතු කරද්දී ඔවුන්ට තියෙනවා අපේ කාන්තාවන්ට තියෙනවා විශේෂයෙන්ම පොලිසියකට යන්න බෑ ඒ වගේම අධිකරණයට යන්න බෑ ලැජ්ජාපය කියන එක ගම්වල ඉන්න අයට කොළඹ උදවියට නෙමෙයි ඒ අභිමානයත් එක්ක ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න අනබනත් සංශෝධනය කිරීමේදී ඒ සඳහා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න සූදානම් වෙනවා එවැනි පසුබිමකදී පක්ෂ විපක්ෂ වල අපි මේ අවස්ථාව අපි අධිකරණ ඇමතුමාට ඒ අවස්ථාව සලසා දෙමුයි කියලා ප්‍රකාශ කරමින් මට හිස්තැන් පුරවන්න අවස්ථාව සලසා දීම පිළිබඳවත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යවරනි. මීළඟට අද දින විවාදයේ අවසන් කතාව ඉදිරිපත් කිරීම සඳහා ගරු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමාට ආරාධනා කරනවා. ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
කීයක් තියෙන්නේ?
විනාඩි 20ක්.
මූලාසනාද රුඩ්ඩ ගරු මන්ත්‍රීතුමනි මුලින්ම අද මේ වැදගත් 55ක් අපි ඉදිරිපත් කරා. මුදල් අමාත්‍යාංශයේ 50කුයි අපේ අමාත්‍යාංශයේ 54කුයි. මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී ඉතාමත්ම වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරපු පක්ෂ විපක්ෂ ශීලම මන්ත්‍රීතුමන්ලාට මගේ ස්තුතිය පුද කරන්නට ඕන. එකින් බොහෝ දේවල් අපි ඉගෙන ගත්තා. සියලු දෙනාම කිසිම විවාදයකින් තොරව පිළිගන්න දෙයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට අවශ්‍ය නම් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන කුළුණු තුනම එක හා සමානව ශක්තිමත් කරන්නට ඕන. එකක් විධායකය, දෙවන්න ව්‍යවස්ථාදායකය, තුන්වෙන අධිකරණය. ඒ අධිකරණය පිළිබඳව අපි කියපු කතා සම්පූර්ණයෙන්ම විකෘති කරලා සමහර වෙලාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඊයේ කිව්වා මේවා සිල්ලර සංශෝධන. මේවා සිල්ලර සංශෝධන නෙවෙයි. මේ සම්පූර්ණ අපරාධ නීතිය වෙනස් කරන ආකාරයෙන් වූ සංශෝධන. ඒ කියපු ආකාරයට අපි මේකෙන් අදහස් කරන්නේ මෙරට අධිකරණය තියෙන්නේ මෙරටේ ජනතාවට කියන එක පසක් කරලා දීලා ඔවුන්ගේ ප්‍රශ්න ඉතා ඉක්මනින් විසඳීමේ ක්‍රමවේදයක් සකස් කරන්න. විපක්ෂයේ සමහර වෙලාවට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විවිධ කරුණු ඉදිරිපත් කළා. නමුත් ඔවුන්ටත් යම් කිසි දෙයක් සිද්ධ වෙච්ච ගමන් දුවගෙන යන්නේ අධිකරණය වෙත තමයි. අපි දැක්කා පෙළපාලේ තානම් කරනකොට යන්නේ අධිකරණය වෙත. CID එකට ඇවිල්ලා සාක්ෂි දෙන්න කියලා කියනකොටත් දුවන්නේ අධිකරණය වෙත. ඔවුන්ගේ ඇතුළත පක්ෂය ඇතුළත ගැටලු මතු කරගන්න යන්නේ අධිකරණය වෙත. එහෙනම් මම හිතනවා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මෙරට අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි කැපවිය යුතුයි. ඒ කෙසේ වෙතත් අපිට මෙරටේ ස්වෛරීයත්වයට හා අපේ දේශීය ස්වාධිපත්‍යයට අභියෝග කිරීම සඳහා සහ විදේශ ඉකියෝ කියන විදියට මෙරටේ අධිකරණය මෙහෙවන්න අපි ලෑස්ති වෙලා නැහැ. අපි අධිකරණයේ කටයුතු කරන්නේ මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්නට. විශේෂයෙන්ම මෑතකදී මම විදේශ තානාපතිවරුන් අඹ වෙනකොට ඔවුන්ට විස්තර කරලා දුන්නා. අපි මේ රටේ අපි පනතක් ගෙනල්ලා තියෙනවා අවුරුදු 42ක් තිස්සේ තිබෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ තියෙන යම් යම් පුද්ගල නීතියට එතරම් ගැලපෙන්නේ නැති යල්පැන ගිය දේවල් වෙනස් කිරීම සඳහා. ඒක ප්‍රමාණවත් නැල්ලු. තමන් අහන්න කැමති විපක්ෂයේ ඉන්න ප්‍රධාන සංවිධායකතුමන්ලාගෙන් ඔබතුමන්ලා අවුරුදු 5ක් හිටියනේ මේ වගේ දෙයක්වත් කරේ නැහැනේ. මොකද්ද කරේ? අවුරුදු 42කට පස්සේ අපිට හැකියාව ලැබිලා තියෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ උපදේශක මණ්ඩලයක් පත් කරන්න. ඒ උපදේශක මණ්ඩලය පත් කිරීම තුළින් අපි දැනටමත් ඒ පත් කරලා තියෙනවා සභාපතිත්වයේ ධූරය දරන්නේ හිටපු අග්‍රවිනිශ්චකාර ගරු අශෝක ද සිල්වා මැතිතුමා. අද පීඩාවට පත්යම් අයකුගේ දීර්ඝ වශයෙන් උසාවියේ නඩු දාන්නේ නැතුව කටයුතු කරගෙන යනවන ඔවුන්ට පුළුවන් එතුමාගේ කමිටුවට කරුණු ඉදිරිපත් කරන්න. එතකොට එතුමා ඒ කමිටුව ඉදිරියට නීතිපතිතුමාව එහා සමානවම පීඩාවට පත්වෙච්ච අයව පොලිසිය ඇතුළු සියලු දෙනා කැඳවලා පරීක්ෂා කරලා ඔවුන්ගේ නිර්දේශ ලබා දෙනවා. ඔවුන් නිදහස් කළ යුතුද නැත්නම් ඉක්මනින් නඩු පැවර යුතුද කියන එක මේ ප්‍රතිපාදන අවුරුදු 42ක් නීතියේ තිබුණට කවදාවත් කරලා තිබුණේ නැහැ. ඒ හින්දා අපිට හැකියාව ලැබුණා ගරු මන්ත්‍රීතුමනි, ඉතාමත්ම අගතියට පත්වෙච්ච හුඟක් අයට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න එක අවස්ථාවක් තිබුණා. අවුරුදු ගානක් තිස්සේ නඩු නාන්න නැතුව තියාගෙන හිටපු අවුරුදු 13ක් තිස්සේ පුද්ගලයෙක් පිළිබඳව කරුණු විමසලා ඔව නිදහස් කරන්නයි කියලා නිර්දේශ කරලා දෙනවා අතිගරු ජනාධිපතිතුමා. ඔව නිදහස් කරලා දැම්. ඒකෙන් අදහස් කරන්නේ අපි මේ කාව හරි එහෙම නැත්නම් ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය දේ නෙවෙයි අපි මේ කරන්නේ. අපි නීතිය ශක්තිමත් කිරීම සඳහා, පුද්ගල නිදහස ශක්තිමත් කිරීම සඳහා, ජාතික ආරක්ෂාවට හානි නොවන ආකාරයෙන් ඒ කළ යුතුකහ කළ හැකි සියල්ල අපි කරනවා. මොකද පුද්ගලයෙකුව යම්කිසි කෙනෙකු විසින් අත්අඩංගුවට ගත්තනම් ඔහු කියනවා වරදක් කරා කියලා, අනිත් පැත්තෙන් කියනවා මම වරදක් කරලා නැහැ කියලා. මේ දෙකේ සංකල්පන ඇතුළ සොයා බැලීම සඳහා අධිකරණයට බලය පැවරෙන්නට ඕන. ඒක තමයි තුලනාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ව්‍යුහය. ඒ ව්‍යුහය අපි ශක්තිමත් කරනවා, තවදුරටත් ශක්තිමත් කරගෙන යනවා. ඒ අනුව තමයි අපි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අවුරුදු එකහමාරකට තිබුණු රඳවා ගැනීමේ බලය අවුරුදු මාස 12කට අඩු කරලා තියෙනවා. ඔවුන්ට සිරගතකරුවන්ව කොහොම මොන විදිහේ තැන්වලද කියලා තියෙන කියලා පරීක්ෂා කරගලින් බැලීම සඳහා මහේස්ත්‍රාත්වත්වයට වගකීම පැවරෙනවා. අවුරුද්දකට පස්සේ දැන් තියෙන කරුණු අනුව අවුරුදු කීයක් ගියත් අප අයිතියක් විතර ඉල්ලන්න බෑ. අවුරුද්දකට විතර පස්සේ අභියාචනාධිකරණයට ගිහිල්ලා අප ඉල්ලීම සඳහා වූ අපි ප්‍රගතිශීලී පෙරමුණි පියවර ඉදිරිපත් කරලා තියෙනවා. මේ වගේ කරුණු රාශියක් තියෙනවා. එතකොට අපි විපක්ෂයෙන් විශේෂයෙන් මිලා සිටිනවා. දෙමළ මන්ත්‍රීවරුන්, දෙමළ ජාතික සංවිධානය ඇතුළු ඒ අපේ සහෝදර දෙමළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම කරුණු ඉදිරිපත් කරලා මේක ප්‍රමාණවත් නෑ, මේක ඇති වැඩක් නෑ, මේක තනිකරම ආලේපනයක් විතරයි කියලා කිව්වා. නමුත් ඔබතුමන්ලා සියලු දෙනාම එකතු වෙලා බලයට පත් කරගත්තු යාපාලන ආණ්ඩුව අවුරුදු 5ක් විතර ආණ්ඩු කරා. ඒ කාලේදී මොනවද ඔබට කරන්න පුළුවන් වුණේ? එහෙනම් අපි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ ජාත්‍යන්තර ප්‍රජාව තෘප්තිමත් කිරීමට නොව අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ නිදහස ආරක්ෂා කර දීම. ඒක අපේ යුතුකමක්, අපේ වගකීමක්. ඒක අපි වෙත පැවරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පැවරලා තියෙන වගකීමක්. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) උපව්‍යවස්ථාව අනුව සියලු දෙනා, 5 උපව්‍යවස්ථාව අනුව සියලු දෙනාටම නිර්දෝෂීත්වයේ පූර්ණ නිගමනය තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ කිසිවකු පිළිගත් අධිකරණයක් විසින් වරදකරු හැටියට තීරණය කරලා දඬුවම් කරන තුරු ඔවුන් නිර්දෝෂී කියන පූර්ණ නිගමනය තියෙනවා. ඒ නිර්දෝෂීත්වයේ පූර්ණ නිගමනය ක්‍රියාත්මක වන තුරු ඔහුට තවදුරටත් රැඳවියකු වශයෙන් දීර්ඝ කාලීනයක් අධිකරණයේ අභිමතයකින් තොරව රඳවා ගැනීම මම හිතන්නේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට පිළිගත හැකි දෙයක් නෙවෙයි. මනිසා මේ දෙක අතර යම්කිසි සාධාරණත්වයක් හා ජාතික ආරක්ෂාවයි මේ දෙක අතර යම්කිසි සංකලනයක් තුලනයක් ඇති කිරීම සඳහා අපි මේ පියවර ගෙනත් තියෙනවා. ඒ අරුණාම මුගක් අය අපි සමහර වෙලාවලට කියනවා විවිධ දේවල් කියනවා. මම කියපු ආකාරයට දැන් ගරු සීබී රත්නායක මැතිතුමා මේ මොහොතකට පෙර කියපු ආකාරයට, ඊයේ දවස පුරා මම ඉන්නකොට කියපු ආකාරයට මේ රටේ අධිකරණය අනිත් සියලු දේවල් හොඳයි, නමුත් ගතවන කාලය පිළිබඳව අපිට විශාල ගැටලු රාශියක් තියෙනවා. පෙරේද මම දැක්කා එක්තරා කාන්තාවක් හෙරොයින් නඩුවකින් මීගමුවේ නිදහස් වෙලා තියෙන අවුරුදු 21කට පස්සේ. කියන අවුරුදු 21ක් සාක්ෂි දීලා තියෙනවා. තව මට ලැබිලා තියෙන වார்த்தාවක් ගරු අලි විහාරයේ මැතිතුමා එක සාක්ෂිකාරයෙක්ගේ සාක්ෂි විමසන්න කොළඹ මහා අධිකරණයේ නඩුවේ නම්බරෙත් තියෙනවා. අරන් තියෙනවා අවුරුදු 7ක්. කොහෙද අපි මේ යන්නේ? එන්න මේ සියලු දේවල් වල අවසාන ප්‍රතිලාභය නීතිඥවරුන්ටවත්, නඩුකාරවරුන්ටවත්, ඇමතිවරයාටවත් නෙවෙයි, රජයටවත් නෙවෙයි, මේ රටේ ජනතාවට විය යුතුයි. එහෙනම් මේක විහිළුවක් කරගන්නට අපිට ඉඩ දෙන්නට බෑ. තවදුරටත් මේ නීතිමය ප්‍රතිපාදන අපි ශක්තිමත් කරන්නට ඕන. නමුත් අපේ ඉල්ලීමක් කරලා තිබුණා දැනටමත් තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව දෙසිය හැටතුන එක උපභගන්තියට අනුව හැක්කිතාක් දුරට දිනපතා මේ නඩුවහල් ඉවර කරන්න ඕන කියලා. අපි දන්නවා 1994ට පෙර මෙරටේ තිබුණ ජූරිස් සභාවක් මත පදනම් වෙච්ච අපරාධ නඩු විසඳන ක්‍රමවේදයක් 85ක් ජූරිස් සභාව තුල තමයි ඒ කාලේ සිද්ධ වුණේ. එතකොට ඒ කාලේ ලෑස්ති වෙලා හිටිය දිනෙන් දින නඩුව හඬ දැන් අපි ඊට වඩා ඔබට ගිහිල්ලා නැවතත් ප්‍රගමණය වෙනව වෙනුවට අපගමනයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක පිළිබඳව අපිට තියෙන්නේ දැඩි කනගාටුවක්. එම නිසා අපි උත්සාහ කරනවා සියලු දෙනාගේම සහයෝගය අරගෙන ඉක්මනින් මේ නඩු ටික අහලා ඉවර කරගන්න. මේ පූර්ව විභාග කියන එකෙන් අපි උත්සාහ කරන්නේ ඒ නඩුව සඳහා සහභාගී වෙන, ඒ සඳහා ලෑස්ති වීම සඳහා අවශ්‍ය පසුබිම සලසලා දෙන්න. නඩුවට ගිහිල්ලා කල් ඉල්ලන්නේ නැතුව, ડોකියුමන්ට් නැහැ කියලා කියන්නේ නැතුව, අලුතින් කොමිසම් මිල්ලන්නේ නැතුව වාඩි වෙලා සූදානම් වෙලා නඩුවට යන්නයි කියන එක. මේකෙන් අපි අදහස් කරන්නේ මම මීට පෙර කියපු ආකාරයට ගරු මන්ත්‍රීතුමනි, අපි සර්ජන් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔපරේෂන් කරන එක. එහා සමානව මහාධිකරණ විනිශ්චකාරතුමෙක් යම් කිසි තැනකට පස්සේ තමයි එතුමාව මහාධිකරණ විනිශ්චකාරකුමෙක් කරේට පත් කරන්නේ. එතුමාව නඩු කැඳවන්නයි වෙන වෙන පොඩි පොඩි නියෝග දෙන්නයි එතුමාගේ කාලය නාස්ති කිරීම ඉතාමත්ම රටට කරන අපරාධයක්. එහිඳ අපි උත්සාහ කරන්නේ වෙනම පූර්වාධිකාරී නඩුකාරවරයෙකු පත් කරලා එතුමා ඉදිරියේ මේ සඩුවට සම්බන්ධ සම්පූර්ණ ලෑස්ති වීම කරලා නඩුව ඇසීම සඳහා ඉදිරියට දෙන්න. 263 වගන්තියේ දැනටමත් දිනෙන් දිනම හැකිතාක් දුරට ඇසිය යුතුයි කියලා කියන තින්දා සහ විශේෂයෙන්ම අපේ සමහර නීතිඥ මහත්වරුන් විසින් කරන ලද ඉදිරිපත් කිරීම උත්සලකල බලලා අපි මෙහි නැවත වතාවක් දිනෙන් දින කියනක සඳහන් කිරීම ඉවත් කරගන්න එක වෙලා තියෙනවා. නමුත් එය දැනටමත් නීතියේ කොටසක් කියන එකත් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ සියල්ලෙන් අපි බලාපොරොත්තු වන්නේ යුක්තිය පසුලිමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා. මම අද උදේ ගිහිල්ලා ගම්පල අලුත් සංකීර්ණය වෘත කරලා අපි රට පුරා පෞගේ මේ මාසෙම විතරක් අපි අලුත් සංකීර්ණ පහක් විතර ආරම්භ කරා. යාපනයේ කිලිනොච්චියේ මුල්ලතිව්වල මාංකුලම්වල රට පුරා අලුත් අධිකරණ ක්‍රමවේද 63ක් විතර දියුණු වී යනවා. කොළඹ ශාල මුදලක් වියදම් කරලා අපි හවුස් ඔෆ් ජස්ටිස් අධිකරණ පියස කියන එක හදනවා. එකකින් අපි බලාපොරොත්තු වෙනවා අධිකරණ කාමර 60ක් විතර නිර්මාණය කරන්න. මේ සියල්ල අපිට කරන්නට පුළුවන්. නීතියේ විශාල සංශෝධන රාශියක් අපි කරනවා. අලුත් උසාවි රාශියක් ගිය සතියේ කැබිනට් එකෙන් අපේ සීබී රත්නායක මහත්මයා හිටියා. ඉන්වෙස්ටර් ඩිස්පියුට් කෝට් කියලා. ඒ කියන්නේ මිලියන 100කට වඩා වැඩි වටිනාකමක් තියෙන නඩු දිනෙන් දිනම ඇසීම සඳහා පෝට් සිටි පනතේ තියෙන ආකාරයට අපි වෙනම ආයෝජක ප්‍රවර්ධන උසාවියක් නිර්මාණය කරනවා. එවැනි උසාවි රාශියක් දියුණු රටවල් වල තියෙනවා ආයෝජකයන්ව ගෙන්න ගැනීම සඳහා. එම නිසා අපි මේ සියල්ල සඳහා අපිට සහයෝගය ලබා දීපු සියලු දෙනාටම මේ අවස්ථාවේදී ස්තුති කරන්නට ඕන. විශේෂයෙන්ම මම මේ අවස්ථාවක් කරගන්නට ඕන අපි සිවිල් අපරාධ සහ වාණිජ කියන අංශ තුනක් ඇතුළත අපේ අමාත්‍යංශය විසින් පත් කරලා තියෙන විශේෂ කමිටුත් පහක් ක්‍රියාත්මක වෙනවා. යටිතල පහසුකම්, ඩිජිටල්කරණය, අපරාධ නීති සංශෝධනය, සිවිල් නීති සංශෝධනය සහ වාණිජ නීති සංශෝධනය. මේ වාණිජ අපරාධ හා සිවිල් නීති සංශෝධනය සඳහා ක්‍රියාත්මක වන ඒ කමිටු හරහා මේ වනකොට මේ රටේ කීර්තිමත් නීතිඥවරු, නීති විශාරදයෝ, නීතිය පිළිබඳව ප්‍රාමාණාත්මක දැනුමක් ඇති අය සහ නීතිඥ නොවන අයත් පවා එකතු වෙලා 350 දෙනෙකු විතර ස්වේච්ඡාවෙන් තමන්ගේ කාලය ඉදිරිපත් කරලා විවිධ නීති රාශියක් හදාගෙන යනවා. මම ඔවුන්ට මගේ සම්පූර්ණ ආචාර්ය පුද කිරීමට මේ අවස්ථාව කරගන්නවා. ඔවුන් සත පහක්වත් ගන්නෙ නෑ. ඔවුන් සම්පූර්ණ කාලයම යොදවලා වාඩි වෙලා මේ සම්බන්ධයෙන් දැඩිව අධ්‍යයනය කරන පිටරටවල වල තියෙන නීති අධ්‍යයනය කරලා ඔවුන් මේ නීති වෙනස් කිරීම කරනවා පුළුල් ක්ෂේත්‍රයක් කරහා. විශේෂයෙන්ම අපි සුළු හිමිකම් අධිකරණ කියන අධිකරණයක් ඉතාම ඉක්මනින්ම හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි පූර්ව නඩු විභාගයේ සිවිල් නඩු වලටත් තිබෙන අඩුපාඩු මගහරවාගෙන මීට වඩා වෙනස් ආකාරයකට කරනවා. මෙතෙක් අපිට සුළු හිමිකම් අධිකරණ කියලා අධිකරණයක් තිබුණේ නැහැ. එවැනි අධිකරණ නිර්මාණය කිරීම සඳහා මේ වෙනකොට අවසාන අධියරේ අපි ක්‍රියාත්මක වෙනවා. ඒ අධිකරණ සිද්ධ වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, සාමාන්‍ය නඩු අහනවා වගේ නෙවෙයි, වාඩි වෙලා දෙපැත්තට ඉඳලා සාකච්ඡා කරලා විසඳුමක් හොයාගන්න උත්සාහ කරනවා. උත්සාහ කරලා ඒක බැරි වුණොත් විතරක් අර සර්ජන්ට ඔපරේට් කරන්න දෙනවා වගේ විභාගය සඳහා නියම කරනවා. ඒ තුළ අවශ්‍ය සියලුම සුදුසුකම් හා සූදානම් වීම කිරීම සඳහාත් අවස්ථාව දෙනවා. එම නිසා එම විශාල යාන්ත්‍රණයේ කොටසක් හැටියට තමයි අපි අද 54ක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ 50 වලින් බලාපොරොත්තු වන්නේ අවසාන වශයෙන් මේ රටේ ජනතාවට විශ්වාසවන්ත, කාර්යක්ෂම, ලාභදායි සහ අඩු වියදමකින් තමන්ගේ ගැටලු ආරාවුල් විසඳ ගැනීමට විශ්වාසවන්ත ක්‍රමවේදයක් ඇති කරන්න. ඒ සම්බන්ධයෙන් අපි සම්පූර්ණයෙන්ම කැප වෙලා කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේදී කියන්නට ඕන. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා ගරු මුදල් අමාත්‍යතුමා, විවිධ බාධක මැද්දේ මේ කොවිඩ් උවදුර තිබුණු පහුගිය මම මේක බාරාගෙන මාස 18ක් විතර වෙන්නේ අති විශාල මුදලක් මේ ශ්‍රේෂ්ඨයට ලබා දීලා තියෙනවා. කිසිම දවසක ලබා නොදුන්නු. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා, එතුමා මුදල් අමාත්‍යවරයා හැටියට 2020 වර්ෂයේ ඒ මුදල් බජට් එක ප්‍රසන් කරන වෙලාවේදී බිලියන 20000ක් මට, ඒ කියන්නේ මිලියන 20000ක් බිලියන 20ක් බජට් ස්පීච් එකෙන් ලබා දුන්නා. ඒ හින්දා තමයි අපිට මේ සියල්ල කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි මේ කටෙන් වතලකොළ හිටවන ක්‍රමය වෙනස් කරලා, මේ රටේ කිසිම දෙයක් නොකරපු අවුරුදු 5 තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, අපි කියන දේවල් කරන, ඇඟට දැනෙන වෙනසක් කරන ක්‍රමයක් ඇති කරලවා තියෙනවායි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින්, ඒ සඳහා අපිට විවිධ අයුරින් නන්නාකාරයකින් සහයෝගය ලබා දුන්නු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මම ඉවර කරනවා. ගරු මන්ත්‍රීතුමනි, සියලු දෙනාටම, පක්ෂ විපක්ෂ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ලා විසින් කරන ලද යම් ඉතාමත්ම වැදගත් කාලෝචිත යෝජනා රාශියක් මම සටහන් කරගත්තා. ඒ පිළිබඳව ඉදිරියට මම සලකා බලන බව ඉතාමත්ම නිහතමානීව ප්‍රකාශ කර සිටිනවා. යම්කිසි අඩුපාඩුවක්, යම්කිසි ඔබගෙන් මේ වඩා හොඳින් කරන්නට යෝජනාවක් තියෙනවා නම් ඒක පක්ෂ විපක්ෂ ભેදයකින් තොර ඕනෑම පුද්ගලයෙකුට අපිට ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලීම් කරනවා. ඒ පිළිබඳව අපි පුළුවන් හැකි උපරිම අවධානයෙන් යොමු කරලා ඒ වෙනස් කිරීම සඳහා අපි කැප වෙනවායි කියන එකත් මම ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සභාව එකඟද?
හයි.
දේවන මාර්කියම් කාරක සභාව. අපරාධ නඩු විධි විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
හයි.
දෙවැනි වගන්තිය සභාව එකඟද?
හයි.
තුන්වැනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
දහවන පේලියේ සිට 17 වන පේලිය දක්වා පේලි, ඒ පේලි දෙකද ඇතුළුව වරහන් ඇතුළේ ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. නීතිපතිවරයා විසින් පවරන ලද නඩු කටයුතු වලට අදාළව නීතිපතිවරයාගේ හෝ 193 වන වගන්තිය සඳහන් නිලධාරියෙකුගේ හෝ අල්ලස් සහ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පවරන ලද නඩු කටයුතු වලට අදාළව එම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් බලය දෙන ලැබූ එම කොමිෂන් සභාවේ යම් නිලධාරියෙකුගේ හෝ එම කොමිෂන් සභාව විසින් විශේෂයෙන් බලය දෙනු ලැබූ යම් නීතිඥවරයෙකුගේ යන්න දෙවන සංශෝධනය 33 වන පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ඉන්වර්ටඩ් කමා ඇතුළේ විනිශ්චයකාරවරයා විසින් එම නඩුවේ පාර්ශ්වකරුවන්ගේ කැමැත්ත ඇතුව එකී පූර්ව නඩු ඉන්වර්ටඩ් කමා වහන්න. තුන්වන පිටුව 3-18 වන පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ඇයන්න වරහන් ඇතුළේ 126 අයන්න වන වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති පරිදි ස්වකීය ලිහිල් කිරීමේ හෝ දෝෂ ඉන්වර්ටඩ් කමා වහලා කමා. 4 වෙන්න 28 වන වගන්තියේ 28 වන පේලිය ඉවත් කොට ඒ වැරුවන්ට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. විමසීමේ හෝ දෙසිය අටවන වගන්තියේ යටතේ විශේෂ ජූරි සභාවක් අවශ්‍ය වන්නේද යන්න චෝදනාව මෙහෙයවන නීතිඥවරයාගෙන් හෝ චූදිතයාගෙන් විමසීමේ කාර්ය සඳහා ඉන්වර්ටඩ් කමා වහලා කමා වහන් හතරවැන්න පස්වන වගන්තිය හතරවෙනි පිටුව පස්වෙනි වෙනස් කිරීම දහවන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ඉන්වර්ටඩ්කම ඇරලා වාර්තාගත කිරීම සඳහා ඊළඟ පැරායකේ එසේ වුවද කමා චූදිතයා කමා නීතිඥවරයෙකු මගින් ස්වකීය නියෝජනය සිදු නොකරන්නේ නම් කමා චෝදක පක්ෂය විසින් යෝජනා කරනු ලබන පිළිගැනීම් කිසිවක් වාර්තාගත කිරීම නොකළ යුතුය කමා ඉන්වර්ටඩ් කමා වහන්න. හයවැනි වෙනස් කිරීම 16 වන පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. පරිදි නඩු විභාගයක් පැවැත්වීම පස්වන වෙනස් කිරීම පස්වන පිටුවේ හත්වෙනි වෙනස් කිරීම ඉහතකේ වගන්තියට 12 වන පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. පරිදි නඩු විභාගයක් ආරම්භ 8 17 වන පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වන්නා වූද කමා නඩු විභාගය ඒ ටික තමයි ගරු කාර්ක සභා සභාපතිතුමනි තුන්වන වගන්තියට මම ඉදිරිපත් කරන සංශෝධනය.
තුන්වන වගන්තිය සංශෝධනයේ පරිදි සභාව එකඟද?
හායි.
හතරවන වගන්තිය සභාව එකඟද?
හායි.
නව වගන්තිය ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
හත්වන පිටුවට අපි අලුත් වගන්තියක් ඉදිරිපත් කරනවා. 11 වන පේලියට ඉක්විතවම පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. සයිඩ් නෝට් එක ප්‍රධාන ප්‍රඥප්තියේ 208 වන වගන්තිය සංශෝධනය කිරීම. 4 ප්‍රධාන ප්‍රඥප්තියේ 208 වන වගන්තිය එහි එක පළවන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 1 වරහන් ඇතුළේ අයන්න. එම නඩු විභාග කිරීම සඳහා විශේෂ ජූරි සභාවක් ඇඳවන ලෙස නියම කරන ආඥාවක් ලබා ගැනීම සඳහා චෝදනාව මෙහෙයවන නීතිඥවරයා හෝ චූදිතයා විසින් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේදී මහාධිකරණය වෙත ඉල්ලීමක් කළ හැකි අතර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේ මූලාසනාරූඪ විනිශ්චයකාරවරයා විසින් එම ඉල්ලීම වාර්තාගත කරනු ලැබිය යුතුය. ආයන්න. නඩු විභාගයේ ආරම්භයේදී නඩුව විභාග කරන විනිශ්චයකාරවරයා විසින් එකී ඉල්ලීම සාධාරණ හා යුක්ති සහගතයයි සලකනු ලබන අවස්ථාවක එම විනිශ්චයකාරවරයා විසින් ඒ අනුව ආඥාවක් කළ යුතුය. අලුත් වගන්තිය එච්චරයි සභාපතිතුමනි.
නවගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්පති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමය සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. කරුකතා පනත් කෙටුම්පත කාර්ක සභාවේ සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වන කැමැත්තෙමි. තුන්වෙනි වර කියෙම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කිය යුතුය යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සඳහා හා සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පතෙහි තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
ඔබ ස්තුති සම්.
විෂයංක දෙක පුද්ගල නාසක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම. සභාව එකඟද? කාරක සභාව. පුද්ගල නාසක බිම්බෝම තහනම් කිරීමේ පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
දෙවැනි වගන්තිය සභාව එකඟද?
හායි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
හායි.
හතරවන වගන්තිය සභාව එකඟද?
හායි.
පස්වන වගන්තිය සභාව එකඟද?
හායි.
හයවැනි වගන්තිය සභාව එකඟද?
හායි.
හත්වන වගන්තිය සභාව එකඟද?
හායි.
අටවන වගන්තිය සභාව එකඟද?
හායි.
නවවන වගන්තිය සභාව එකඟද?
හායි.
දහවන වගන්තිය සභාව එකඟද?
හායි.
එකලොස්වන වගන්තිය සංශෝධනය කිරීමට ගරු අමාත්‍යතුමා.
එකලොස්වන වගන්තියට මම සංශෝධනය ඉදිරිපත් කරනවා සභාවත්මනි. දහ අටවන පේලියේ සිට
පස්වන පිටුව. පස්වන පිටුව.
ඔව්. එකලොස්වන වගන්තිය පස්වන පිටුව දහ අටවන පේලියේ සිට විසිවෙනි පේලිය දක්වා වරහන් ඇතුලේ ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ඉන්වර්ටඩ් කොමා ඇරලා ඇයන්න වරහන් ඇතුළේ සිංහල ඇයන්න. එම පුද්ගල නාශක බිම්බෝම්බයට අදාළ අනතුරු ඇඟවීමක් කමා එම පුද්ගල නාශක බිම්බෝම්බය අසල ඇති යම් දෙයක හෝ ස්ථානයක කමා පැහැදිලිව පෙන්නෙන තැනක ඇලවීම යන වචන ආදේශ කරන්න කියලා මිල්ලා සිටිනවා. ඊට පස්සේ ඉන්වර්ටඩ් කමා වැසිය යුතුයි.
11 වගන්තිය සංශෝධනය පරිදි සභාව එකඟද?
හායි.
12 වගන්තිය සභාව එකඟද?
හායි.
13 වගන්තිය සභාව එකඟද?
හායි.
14 වගන්තිය සභාව එකඟද?
හායි.
15 වගන්තිය සභාව එකඟද?
හායි.
16 වගන්තිය සභාව එකඟද?
හායි.
17 වගන්තිය සභාව එකඟද?
හායි.
18 වගන්තිය සභාව එකඟද?
හායි.
19 වගන්තිය සභාව එකඟද?
හායි.
20 වගන්තිය සභාව එකඟද?
හායි.
21 වගන්තිය සභාව එකඟද?
හායි.
පූර්විකාව සභාව එකඟද?
හායි.
ප්‍රඥාප්ති වගන්තිය සභාව එකඟද?
හායි.
නාමය සභාව එකඟද?
හායි.
පාර්ලිමේන්තුවේ යලි රැස්වේ. පනන්ත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කියවීම ගරු ඇමතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයයි මම යෝජනා කරමි. තවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සඳහා සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
හායි.
පුද්ගල නාසක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ විෂයාංක 3 අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
හායි.
කාරක සභාව. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
හායි.
දෙවන වගන්තිය සභාව එකඟද?
හයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
හයි.
ප්‍රඥප්පති වගන්තිය සභාව එකඟද?
හයි.
නාමය සභාව එකඟද?
හයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයි යෝජනා කරමි.
සභාව එකඟද?
හයි.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. විෂයාංක හතර අධිකරණ සිවිල් නඩු විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
හයි.
කාරක සභාව සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
හයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
හයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
හයි.
ප්‍රඥප්පති වගන්තිය සභාව එකඟද?
හයි.
නාමය සභාව එකඟද?
හයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයි මම යෝජනා කරමි.
සභාව එකඟද?
හයි.
සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
කොමිෂෝදේ ගරු සභාපතිතුමනි.
න්‍යායපත්‍රයේ විෂයාංක පහ පළාත් සභා මුද්දර ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද? කාරක සභාව පළාත් සභා මුද්දර ගාස්තු මාරු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
හයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
හයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
හයි.
ප්‍රඥප්පති වගන්තිය සභාව එකඟද?
හයි.
නාමය සභාව එකඟද?
හයි.
පාර්ලිමේන්තුව යළි එක්රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියවීම ගරු අමාත්‍යතුමා.
ගරු උනසුනාරද මන්තුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයයි යෝජනා කරමි.
සභාව එකඟද?
හයි.
පළාත් සභා මුද්දර ගාස්තු මාරු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.